මගේ මාතෘකාව තමයි ශාකවල වර්ධනය හා විකසන ක්‍රියාවලිය කියන එක. හරිද? ඩොට ශාකවල වර්ධන හා විකසන ක්‍රියාවලිය කියලා කියන්නේ ජීවියෙකුගේ තියෙන ජීව භවයේ ලක්ෂණයක් කියලා කියන්නේ. නේද? අපි මේ කතා කරන්නේ මේ ජීව භවයේ ලක්ෂණේ කොහොමද මේ ශාකයකට යොදාගන්නේ කියලා. දැන් බලමු ශාක වර්ධනය. දැන් මේ මේක තියෙන්නේ අපේ සම්පත් පොතේ 120 පිටුව. හරිද? ඒ 120 පිටුව ආශ්‍රිතව තමයි මම මේ දැන් කතා කරන්නේ. එතකොට ශාක වර්ධනය. දැන් මම මේකේ තියෙන නිර්වචනෙම ගත්තොත් එimhe මින් බලන්න මෙහෙම තියෙනවා ජීවියෙකුගේ විකසනය සමග වියලි ස්කන්ධයේ සිදුවන අප්‍රතිවර්ති වැඩිවීම වර්ධනය කියලා හඳුන්වනවා. හරිද? එතකොට දැන් මෙතන වචන දෙකක් කියවෙනවා. මොකද ජීවියෙකුගේ විකසනය කියන වචනේ කියවෙනවා. ඒ වගේම වර්ධනය කියන වචනේ කියවෙනවා. මේකටත් නිර්වචනයක් තියෙනවා. අපි බලමු වර්ධනයක් කියලා කියන්නේ මොකද්ද කියලා. හරිද? ජීවියෙකුගේ වියලි ස්කන්ධයේ සිදුවන අප්‍රතිවර්ති වැඩිවීම තමයි අපි වර්ධනය කියලා කියන්නේ. හරිද? එතෙන්දී විශේෂ වෙන ස්කන්ධය කියන වචනේ අප්‍රතිවර්ති වැඩිවීම කියන එකයි. එහෙනම් වර්ධනය කියලා කියන්නේ බියලි ස්කන්ධයේ සිදුවන අප්‍රතිවර්ති වැඩිවීම. දැන් අපි බලමු විකසනය කියලා කියන්නේ මොකද්ද කියලා. මේ විකසනය කියලා කියන්නේ මේ ජීවියෙකුගේ ජීවිත කාලය තුලදී සිදුවන සියලුම අප්‍රතිවර්ති වෙනස් වීම කියන. අර බලන්න එතන තියෙන්නේ වෙනස් වීම කියන වචනේ. හරිද? එතකොට මෙහිමනම් අපි ජීවියෙකුගේ විකසනයත් සමග බියලි ස්කන්ධයේ සිදුවන මේ ප්‍රතිවර්ති වැඩිවීම තමයි වර්ධනය කියලා හඳුන්වන්නේ. හරිද? එතකොට මෙන්න මේ වර්ධනය. එතකොට ඇයි මේ ජීවියෙකුගේ වර්ධනය සිදුවන ශාකයක අපි දැන් මේ ශාක ගැනනේ කතා කරන්නේ. ඒක ශාක වර්ධනය හා විකසනය සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි බලමු. හරිද? ශාකයක වර්ධනයක් හා විකසනයක් සිද්ධ වෙන්න නම් ශාකයක විභාජක පටකවල සිද්ධ වෙන්න ඕනේ විභාජනය. හරිද? මේ වර්ධනය හා විකසනය කියන එක සිද්ධ වෙන්න නම් ශාකයක විභාජක පටකයක සිදුවන විභාජනයෙන් නව සෛල හදන්න ඕනේ. හරිද? ඒකට මෙන්න මේ නව සෛල ශාක කඳට එකතු වෙන්නේ. මේ එකතු වීම නිසා ඒ වගේම මේ එකතු වෙන සෛල කඳක නම් පහලට ගමන් කරනකොට එම සෛල ඊළඟට දිගින් වැඩිවීම සිද්ධ වෙනවා. ඔන්න ඔය දෙකේ ප්‍රතිඵලයක් ඉන්න තමයි ශාකයක වර්ධනය හා විකසනය සිද්ධ වෙන්නේ. එහෙනම් මම දෙකක් මෙතෙන්දි කතා කරා. විභාජක පටකවල සිද්ධ වෙන විභාජනයෙන් නව සෛල එකතු වෙනවා. එකතු වීම නිසා හා එම සෛල දිගින් වැඩිවීම නිසා තමයි ශාකයක වර්ධනයක් හා විකසනයක් කියන එක සිද්ධ වෙන්නේ. බලන්න මෙතෙන්දි තවත් වචනයක් අපිට කියවෙනවා. මොකද්ද? විභාජක පටකයක. මේක සිද්ධ වෙන්න නම් විභාජකයක ශාකයක විභාජක පටකයක් තියෙනවා. මොකද්ද මේ විභාජක පටකයක් කියන්නේ? බලන්න විභාජක පටකයක නිර්වචනයේ තියෙනවා. අපි නිර්වචනයක් ගත්තොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන් අපිට. සුදුසු තත්ත්ව යටතේදී අඛණ්ඩව විභාජනය වෙන්න ඕනේ. විභාජනය වෙනවා කියන්නේ බෙදෙනවයි කියන එකනේ. එතකොට සුදුසු තත්ත්ව යටතේ අඛණ්ඩව විභාජනය වෙමින් නව සෛල හදන්න පුළුවන් විභේදනයේ නෝ සෛල සමූහයක් අපි හඳුන්වනවා විභාජක පටකයක් කියලා කියනවා. බලන්න විභේදනයේ නෝ කියන වචනේ තේරුම මොකද්ද බලමු අපි. ඒ කියන්නේ යම් කිසි කාර්යයකට තාමත් හැඩ ගැහිලා නැහැ නේද? අන්නේ විභේදනයේ නෝ සෛල පොකුරක් නැත්තම් සමූහයක් තමයි අපි විභාජක පටකයක් කියලා කියන්නේ. එහෙනම් ශාකයක වර්ධනය හා විකසනය සිද්ධ වෙන්න නම් මෙන්න මේ විභාජක පටකයක ක්‍රියාකාරීත්වයේ තිබිය යුතුයි කියලා කියනවා. හරිද? දැන් එහෙනම් අපි බලමු ශාකයක සිද්ධ වෙන මෙන්න මේ වර්ධනය හා විකසනය ගැන අපි කතා කරුවාම අපි කියනවා මේ ශාකයක සිද්ධ වෙන මේ වර්ධනය හා විකසනය මුළු ජීවිත කාලය පුරාම සිද්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. හරිද? ඒ කියන්නේ ආ ඉපදුණු දවසේ ඉඳලා මැරෙන කල්ම පුළුවන්ලු එයාට විභාජනය වීමේ හැකියාවක් තියෙනවා කියලා කියනවා. හරිද? මෙන්න මේ වගේ වර්ධනයක්. හරිද? විභාජනය වෙලා ඒක වර්ධනය වෙනවානේ. මෙන්න මේ වගේ වර්ධනයක් අපි හඳුන්වන්නේ අනිශ්චිත වර්ධනයක් කියලා කියනවා. එහෙනම් ශාකයක සිද්ධ වෙන්නේ මොකද්ද? අනිශ්චිත වර්ධනයක්. හැබැයි අපි සත්තු ගුවත් බලමුකෝ. සත්තු බැලුවොත් එහෙම මේ සතාගේ යම් සතෙකුගේ ජීවිත කාලය පුරා යම් කිසි කාල සීමාවකදී විතරයි විභාජනය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ආගේ විභාජක කාර්ය නැති වෙලා යනවා. හරිද? අන්න ඒ නිසා අපි කියන සතුන්ගේ නම් සිද්ධ වෙන්නේ නිශ්චිත වර්ධනය. ශාකවල මුළු ජීවිත කාලය පුරාම සිද්ධ වෙන අනිශ්චිත වර්ධනයක් වෙනකොට සතෙක්ගේ සිද්ධ වෙන්නේ එක ඉතර කාලයකදී. එහෙනම් අපි කියනවා එක සීමිත වර්ධනයක්. එහෙම නැත්නම් නිශ්චිත වර්ධනයක් කියලා කියනවා. හරිද? ඒ වගේම තව එකක් අපි දකිනවා දැන් ශාකයක මේ වර්ධනය කියන ක්‍රියාවලිය ගත්තාම මේක සිද්ධ වෙන්නේ එක තැනක යම් ස්ථානයක සිද්ධ වෙන්නේ. හරිද? එක්ක අග්‍රස් විභාජකය කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් අපිට විභාජනය වෙන්න පුළුවන් තව පටක තියෙනවා කැම්බියම් පටක කියලා. ඔන්න ඕ වගේ තැන්වල එක යම් කිසි නිශ්චිත ස්ථානයකට සීමා වෙනවා. මේ ශාකයක වර්ධනය. හරිද? හැබැයි සතුන්ගේ එහෙම නෙවෙයි මුළු දේහය පුරාම මේ විභාජනය නැත්නම් සිද්ධ වෙලා වර්ධනය සිද්ධ වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් මම ওই ශාකක වර්ධනය හා සතුන්ගේ වර්ධනය පොඩි එකට කතා කරේ. අපිට මේ හැබැයි මෙහෙමත් එකක් තියෙනවා මේ ශාකවල වර්ධනය බොහෝ වෙලාවට බහුවාර්ෂික කාෂ්ටි ශාකවල තමයි මුළු ජීවිත කාලය පුරාම. දැන් අපි දන්නවා අපි හිතමුකෝ අපි දන්න පැරණිම ශාකයක් ගැන කතා කරොත් එහෙනම් අපි දන්නනේ අපේ ශ්‍රීමා බෝධීන් වහන්සේ නේද? ඒක අපි කියන දැන් අවුරුදු මීට අවුරුදු 2500කටත් ඉස්සෙල්ලානේ මේක මේ රෝපණය කරලා තියෙන්නේ. බලන්නකෝ එදා ඉඳලා අද දක්වා මේ ශාකේ වර්ධනය වෙනවා නේද? නමුත් සතුන්ගේ ඔහොම එකක් දක්න්න වෙන්නේ නැහැ. හරිද? දැන් අපි ඊළඟට ඔක තමයි මේ සාමාන්‍යයෙන් ශාක වර්ධනය කියන එක ගැන කතා කරන්න. ඉතින් අනිශ්චිතව දැන් මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ ශාකයක වර්ධනයේ මුළු ජීවිත කාලය පුරා තියෙනවා මේ වර්ධනය අපි අනිශ්චිත වර්ධනයක් කියලා හඳුන්වනවා. එතකොට මේ පාඩමේ අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ ශාක මුලක ප්‍රාථමික ව්‍යුහය හා ශාක කඳක ප්‍රාථමික ව්‍යුහය කුමක්ද කියන ඒකේ ව්‍යූහය. ඒත් අපිට රචනා ප්‍රශ්නයක් විදිහට එනවා මේ ශාක මූලක එමු නැත්නම් කඳක ප්‍රාථමික ව්‍යූහය කියන එක කොටසකට. අපි බලමු මේක. මේ දෙලි මම ඉස්සල්ලාම කතා කරන්නේ ශාක මූලක ප්‍රාථමික ව්‍යූහය. මෙතෙන්දී අපිට මුල් වර්ග දෙකක් ගැන කතා කරන්න පුළුවන්. එකක් අපි හඳුන්වනවා ද්විබීජපත්‍රී ප්‍රාථමික මූලක්. අපි අනිත් එක හඳුන්වනවා ඒකබීජපත්‍රී ශාක ප්‍රාථමික මූලක් කියලා. හරිද? අපි බලමු මං කිව්වනේ අපේ මේ විෂය නිර්දේශය සීමා වෙනවනේ මේ සම්පත් පොත කියන එකට. ඒතකොට ඔගොල්ලෝ සම්පත් පොත භාවිත කරන්න ඕනේ. මේ සම්පත් පොතේ 120 වෙනි පිටුවේ තියෙනවා ද්විබීජ හා ඒකබීජපත්‍රි ශාකවල ප්‍රාථමික මුල් වල ව්‍යුහය. හරිද? ඒ ව්‍යුහය අඳින්න දැනගෙන ඉන්න ඕනේ ඔගොල්ලෝ. ඒ ව්‍යුහය නම් කරන්න දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම රචනා ප්‍රශ්නික කොටසක් විදිහට මේ view එක නම් මේ විස්තර කරන්න ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි බලමු පොදුවේ අපි ගත්තම මෙන්න මෙහෙම කියනවා. හරිද? මුල් ගැන කතා කරවුවාම අපි කියනවා මේ සනාල කලාපයක්. සනාල කලාපයක් නියෝජනය වෙනවා සෛලම පටකය හා ෆ්ලොයම පටකය කියන එක. මෙන්න මේ මුල්වල සෛලම පටකය හා ෆ්ලොයම පටකයේ ව්‍යාප්ති රටාව හැර අනිත් ලක්ෂණ බොහෝ දුරටම ඒක බීජපත්‍රි හා ද්විබීජපත්‍රි මුල්වල සමානයි කියලා කියන්නේ. හරිද? එහෙනම් අපි සමාන ටික ගැන ඉස්සෙල්ලා කතා කරමු. දැන් මේ රූපසටහන දිහා අපි බැලුවම අපිට පේනවා මේ බලන්න මේ පිටතින්ම තියෙනවා. එම රූපසටහනේ පිටතින්ම තියෙන අපිචර්මය කියලා ස්තරයක්. ඊළඟට තියෙනවා බාහිකය. ඊට පස්සේ තියෙනවා අන්තස්චර්මය. ඊට පස්සේ තියෙනවා පරිචක්‍රය කියන කොටස. මේ පරිචක්‍රයට ඇතුළතින් තමයි සනාල සිලින්දරය තියෙන්නේ. හරිද? මෙන්න මේ ව්‍යුහය තමයි අපි දැන් ඉගෙන ගන්නට යන්නේ. දැන් අපි නම් බලමු මේ ශාක මූලක ප්‍රාථමික ව්‍යුහය යටතේ අපිචර්මය ගැන කතා කරමු. මොකද මේ දෙකෙහිම අපිචර්මය සමාන හින්දා මම අපිචර්මය ගැන ඉස්සෙල්ලාම කතා කරනවා. අපිචර්මය ඉස්සෙල්ලා අපි බලන්න ඕන කොහෙද මේ අපිචර්මය තියෙන්නේ. මෙතෙන්දි විස්තර වෙන්න ඕනේ මෙන්න මේ වගේ ඒවා. කොහෙද මේ අපිචර්මය තියෙන්නේ, මොන සෛල වලින්ද හැදිලා තියෙන්නේ, මේකෙ තියෙන විශේෂ ලක්ෂණ මොනවද, මේකෙන් වෙන කාර්යභාරය මොනවද කියලා තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට මුලක, හරිද, ඒක බීජ වුණත් ද්විබීජ වුණත් මුලක පිටතින්ම තියෙන්නේ. ඔන්න වචනයක් මගේ අතින් කියවුණා, පිටතින්ම තියෙන්නේ කියන බාහිරම ස්තරේ කියන වචනෙට අපි වැදගත් එක. හරිද? මේ පිටතින්ම තියෙන්නේ. ඒ වගේම මේක තනි සෛල ස්තරයක් විදිහට තියෙන්නේ. මේ සෛල ජීවි කියලා කියනවා. හරිද? එහෙනම් ප්‍රාථමික මුලේ පිටතින්ම පිහිටි ජීවි තනි දුස්තර සෛල ස්තරය තමයි අපි හඳුන්වන්නේ අපිචර්මය කියලා. හරිද? මෙන්න මේ අපිචර්මයේ තියෙනවා පොඩි පොඩි නිරුම් තියෙනවා. හරිද? මෙන්න මේ නිරුම් ඒක සෛලිකයි. මෙන්න මේ ඒක සෛලික නිරුම් අපි හඳුන්වනවා මූල කේශ කියලා කියන. හැබැයි හොඳට මතක තියාගන්න, මේ අපිචර්මයේ තියෙන සියලු අපිචර්මීය සෛලවල මේ වගේ මූල කේශ හදන නිරුම් දැක ගන්න අපිට හම්බ වෙන්නේ නැහැ. අපිට සමහර සෛලවල විතරයි පිටතට මේ ඒක සෛලික මූල කේශ වර්ධනයක් දැක ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒ වගේම මෙන්න මේ අපිචර්මයේ තියෙන සෛල ගැන කතා කරවුවාම ඉම සෛල මේ තියෙන හැඩය ගැන කතා කරොත් ටිකක් මේ සමවිෂ්කම් වගේ හැඩයක් තියෙනවා. එතන මෙන්න මේවා හුඟක් ළඟින් 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 මේ ස්තරය අඛණ්ඩව මේ සම්බන්ධ වෙලා තියෙනවා. එතන මේ සෛල අතර දකින්න හම්බ වෙන්නේ නැහැ අන්තර් සෛලී අවකාශය. කියන්නේ සෛල දෙකක් අතර තියෙන අවකාශය තමයි ඒ හිදැස තමයි අපි හඳුන්වන්නේ අන්තර් සෛලී අවකාශ කියලා. එතන අන්තර් සෛලී අවකාශ දකින්න හම්බ වෙන්නේ නැහැ මේ අපිචර්මීය සෛලවල. ඒ වගේම තව විශේෂ ලක්ෂණයක් තමයි මේ මුල්වල අපිචර්මයේ දැන් කඳන් හා පත්‍රවල වගේ උච්චර්ම කියලා මේ කියුටින් වලින් හැදෙන සෛල ස්තරයක් මේ සෛල නෙවෙයි මේ ස්තරයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මම ඒකට හේතුවක් කියන්නම්. උච්චර්මය දකින්න හම්බ වෙන්නේ නැත්තේ අර ජල අවශෝෂණය සිද්ධ කරන්න පහසු වීම සඳහා. හරිද? එහෙනම් පිටතින්ම තියෙන තනි මුදුස්තර සෛල ස්තරය කියලා කිව්වා මේක. මේක උච්චර්මේ නෑ කියලා කිව්වා. ඒ වගේම කිසි විටකත් අපිචර්මීය සෛලවල දකින්න හම්බ වෙන්නේ නෑ හරිත ලව. ඒක කඳක වුණත්, ඒක මුල්ලක වුණත්, ඒක පත්‍රයක වුණත් අපිචර්මීය සෛලවලක කිසි විටකත් හරිත ලව නැත කියලා කියනවා. හරිද? අන්තර් සෛලී අවකාශ නැහැ. එහෙනම් තියෙන්නේ අර පිටතට වර්ධනය වෙන මූල කේශ විතර. එහෙනම් දැන් අපි බලමු මේ අපිචර්මීය පටකයේ තියෙන කාර්යභාරය කුමක්ද කියලා. අපිචර්මීය පටකය දැන් මේක වැස්මක්නේ. එතකොට වැස්මක තියෙන ප්‍රධානම කාර්යභාරය වෙන්නේ ඒකට ඇතුළතින් තියෙන මේ අභ්‍යන්තර කොටස් ආරක්ෂා කිරීම. පළවෙනි රාජකාරියක් යකි. නැතිද? මේක ඇතුළත කොටස් ආරක්ෂා කිරීම. ඒ වගේම මේකෙන්නේ දැන් හැදිලා තියෙන මූලකේශ අපි දන්නවනේ මූලකේශවල තියෙන ප්‍රධානම කාර්යභාරය තමයි ජලය හා ඛනිජ ලවණ අවශෝෂණය කිරීම. එහෙනම් අපි චර්මයේ ප්‍රධාන කාර්ය දෙක තමයි ආරක්ෂාව ඇතුළත කොටස ආරක්ෂාවයි ජලය හා ඛනිජ ලවණ අවශෝෂණයටයි දායක වන පටකේ විදිහට ගන්න. දැන් අපි බලමු මේ අපි චර්මයේ ඇතුළතින් තියෙන ප්‍රදේශය මොකක්ද කියලා. මේ අපිචර්මයේ ඇතුළතින් තියෙන ප්‍රදේශය අපි හඳුන්වන්නේ පළල්. ඒක පළල්. ඒක පළල් බාහික ප්‍රදේශය කියලා. හරිද? පළල් බාහික ප්‍රදේශය දකින්න පුළුවන්. දැන් මේකේ පිහිටීම ඊළඟට අපි දැනගන්න ඕනේ. කොහෙද මේක පිහිටලා තියෙන්නේ? බලන්නකෝ මේකට පිටතින් තියෙන්නේ අපිචර්ම. මේකට ඇතුළතින් තියෙන පොදු කෑල්ල අපි හඳුන්වන්නේ සනාල සිලින්ඩරේ කියලා. එනම් බාහිකය පිහිටලා තියෙන්නේ අපිචර්මය හා සනාල සිලින්ඩරය අතර. හරිද? ඒතර මේ බාහිකයේ තියෙන ගොඩක් දුරටම හැදිලා තියෙන බොහෝ සෙයින්ම තියෙන්නේ ගෝලාකාර වන මුදුස්තර පටකය. හරිද? මේ පටකය අපි හඳුන්වනවා පූරක පටකයක් කියලා කියනවා. මොකද පූරක පටකයක් කියලා කියන්නේ පූරක විභාජකයෙන් ඇති වෙනවා කියලා කියනවා. විභාජක පටක තුනකින් එකක් තමයි පූරක විභාජකය කියනවා. පූරක විභාජකයෙන් ඇති කරන පටක ප්‍රධාන පටක දෙකක් තියෙනවා. එකක් තමයි බාහිකය, අනිත් එක තමයි මජ්ජ ප්‍රදේශය. හරිද? එහෙමනම් මේ බාහිකය අපි චර්මය හා සනාල සිහිඳේ අතර පිහිටනවයි කියලා කිව්වා. මේ බාහිකය ලෙස හැඳින්වෙන්නේ අපි කියනවා ගෝලාකාර මුදුස්තර සෛල වලින් හැදිලා තියෙන පූරක පටකයෙන් තමයි මේක නියෝජනය වෙන්නේ. හරිද? එතකොට පූරක පටකය කිව්ව ගමන් මේ පූරක පටකය හැදෙන්න පොදුවේ පූරක පටකය හැදෙන්න සෛල දර්ශ තුනක් දායක වෙනවා. හරි. එකක් අපි හඳුන්වනවා මෘදුස්තර සෛල කියනවා, අපි අනිත් එක හඳුන්වනවා ස්ථූලකෝණාස්තර සෛල කියලා, අපි අනිත් එක හඳුන්වනවා දුඩස්තර සෛල කියලා. හරිද? එතකොට මම ඉතාල වැදගත් දෙයක් දැන් කියලා දෙනවා. කිසිම විටක, හරිද, කිසිම විටක ඒක බීජපත්‍රේ ශාකේවත් ද්වි බීජපත්‍රේ ශාකේකවත් ස්ථූල කෝණාස්තර කියන සෛල දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා කියනවා. මූලක කිසි විටකත් ස්ථූල කෝණාස්තර සෛල දැකිය නොහැක. එහෙමනම් මේ බාහිකේ කියන පුරක පටකේ හැදිලා තියෙන්නේ වැඩිපුරම මුදුස්තර සෛල තියෙනවා. ඇතැම් විට තියෙන්න පුළුවන්, ඇතැම් විට ඔය තැනින් තැන දුඩස්තර සෛල තියෙන්න පුළුවන්, එහෙම තියෙන්න පුළුවන්. හැබැයි කිසි විටකත් ස්ථූල කෝණාස්තර සෛල නැහැ. හරිද? ඒ වගේම මේ මුද්දුස්තර සෛලනේ ගොඩාක් තියෙන්නේ. මේකත් ගෝලාකාර මුද්දුස්තර සෛලනේ. බලන්නකෝ, අපි බෝල ටිකක් අරගෙන ඉවර වෙලා ඊවා එක මත මොකක් හරි භාජනයක අසුරැව්වහම ඌවා අතර අතරින් පතර තියෙනව නේද, පොඩි හිස් අවකාශ. ඔන්න ඔය අවකාශ තමයි අපි හඳුන්වන්නේ අන්තර් සෛලී අවකාශ. සෛල අතර තියෙන ඉදස් අන්තර් සෛලී අවකාශ කියනවා. එහෙනම් මේ ගෝලාකාර මුද්දුස්තර සෛල වලින් හැදෙන හින්දා බාහිකයේ මේ ගොඩක් දකින්න පුළුවන් වෙනවලු අන්තර් සෛලීය අවකාශ. අපි ඊළඟට යමු මේකේ කාර්යභාරය මොකක්ද කියලා. මම කිව්වනේ මම මේක විස්තර කරන්නේ කොහොමද, තියෙන්නේ කොතනද, මේක පිහිටීම කොතනද, මේකේ විශේෂ ලක්ෂණ මොනවද, මේකේ කරන කාර්යභාරය මොනවද කියලා තමයි අපි විස්තර කරගෙන යන්නේ. එහෙමනම් බලමු මෙයා බාහිකෙන් මොකද්ද කරන කාර්යභාරය කියලා. මෙන්න මේ බාහිකයේ තුල තමයි කාබෝහයිඩ්‍රේට් වැනි ආහාර සංචිත කරනවා. හරිද? ප්‍රධාන වශයෙන් කරන එක කරන්නේ කාබෝහයිඩ්‍රේට් ආහාර සංචිත කරන එක කරනවා. කලාතුරකින් ජලය වගේ සංචිත කරන්න පුළුවන්. හැබැයි වැඩිපුරම කාබෝහයිඩ්‍රේට් සංචිතයක් සිද්ධ වෙනවා. ඒ වගේම මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේ අර මූල කේශ වලින් උරා ගන්න ජලය තියෙනවනේ, මේ මූල කේශ වලින් උරා ගන්න ජලය ඊළඟ පටකේ තමයි බාහිකයට පස්සේ මේ බාහිකය ඇතුළු ස්තරයට ගෙනියන්න ඕන. අපි ඇතුළු ස්තරය හඳුන්වන්නේ අන්තස්තරමය කියලා. එහෙනම් මේ බාහිකයේ කාර්යභාරය වෙන්නේ අන්තස්තරමය දෙසට ජලය හා ඛනිජ ලවණ පරිවහනය කරනවා කියලා කියනවා. හරිනේ. දැන් එහෙනම් ඔන්න ඊළඟ පටකයට අපිට නම කියවුණා. මොකද්ද? ඔන්න ඉස්සෙල්ලාම අපි චර්මයේ තිබුණා, ඊළඟට බාහිකයේ තිබුණා. මෙන්න මේ බාහිකයේ තියෙන ඇතුල්ම සෛල ස්තරය අපි හඳුන්වනවා අන්තස්චර්මීය සෛල ස්තරය කියනවා. එතකොට දැන් බලන්නකෝ, බාහිකයේ හැදුනේ මුදුස්තර සෛල වලින් නම් මේ අන්තස්චර්ම සෛල හැදෙන්නේ විකරණය වෙලා තියෙන මුදුස්තර සෛල වලින් කියලා කියනවා. හරිද? ඒ කියන්නේ රවුම් මුදුස්තරයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන මුදුස්තර සෛලය අපි කියනවා පී පැහැඩති සෛල කියනවා. ඒ කියන්නේ ගඩොල් කැටයක් වගේ කියන සෛලයක්, පීපාකාර සෛල. හැබැයි මේවා තියෙන්නේ මේ බාහිකයේ පිහිටීම කිව්වොත් කියන්නේ බාහිකයේ ඇතුළතින්ම පිහිටි. වචනේ වැදගත්, ඇතුළතින්ම පිහිටි තනි සෛල ස්තරය තමයි අපි මේ අන්තස්චර්මීය සෛල කියලා කියන්නේ, සෛල ස්තරයක්. හරිද? එතකොට කිව්වා මේක තියෙන්නේ පී පැහැඩති සෛල කියලා. හරිද? එතකොට මේක දැන් ගඩොල් කැටයක් වගේ සෛල. එතකොට මෙන්න මේ ගඩොල් කැටයක් හැඩැති තියෙන සෛල ළඟින් 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 ඇහිරෙනකොට ඒකෙත් අන්තර් සෛලී අවකාශ දකින්න හම්බ වෙන්නේ නෑ කියනවා. හරිද? අන්තර් සෛලී අවකාශ දකින්න හම්බ වෙන්නේ නෑ. දැන් මං කියනවා ඔගොල්ලොන්ට, ඕගොල්ලොන්ගේ අතට ගඩොල් කැටයක් ගත්තා කියලා හිතන්නකෝ. ගඩොල් කැටයක් ගත්තාම මේ ගඩොලේ තියෙනවනේ අර ගඩොල් කැටයේ විශාල බිත්ති දෙකක් තියෙනවනේ. ඈ, ඔන්න ඔය බිත්ති දෙකෙන් ඔගොල්ලෝ අල්ල ගත්තාම, හරිද, මේ විශාල බිත්ති දෙකෙන් ඔගොල්ලෝ කියන පැතලි බිත්ති දෙකෙන් අල්ල ගත්තාම එන්නේ බිත්ති දෙක අපි හඳුන්වන්නේ පාර්ශ්වික බිත්ති කියලා කියනවා. හරිද? එතකොට මේ ගඩොල් කැටේ ඔගොල්ලෝගේ ඇස් පැත්තට එන තියෙනව නේද, තිරස්ස තියෙනව නේද බිත්තියක්? අන්න ඒක අපි හඳුන්වන්නේ තිරස් බිත්තියක් කියලා කියනවා. එතකොට දෙපැත්තෙන් තියෙනවනේ පොඩි පහලට යන මේ බිත්ති දෙක, ඒවා අපි හඳුන්වන්නේ අරිය බිත්ති කියලා. හරිද? ඔන්න දැන් මං කිව්වේ මොකද්ද, තිරස් බිත්තිය කියනවා. ඒ කියන්නේ අපේ ඇස් මට්ටමේ තියෙන ඒ බිත්තිය, ඒ වගේම පහලට යන බිත්ති දෙක අපි හඳුන්වනවා අරිය බිත්ති කියලා කියනවා. හරිද? දෙපැත්තෙන් කියන අල්ලාගෙන බිත්ති දෙක අපි හඳුන්වනවා පාර්ශ්වික බිත්ති කියලා. හරිද? එතකොට මෙන්න මේ ලපටි අන්තස්චර්මීය සෛලවල අරිය හා තිරස් බිත්ති කියන්නේ දෙපැත්තෙන් තියෙන බිත්ති දෙකයි. හරිද? වම් පැත්තේ දකුණු පැත්තේ තියෙන ඒ බිත්ති දෙකයි උඩින් තියෙන තිරස් තියෙන බිත්ති වලයි සුබරින් කියලා ලිපිඩමය ද්‍රව්‍යකින් ඝන වෙනවා. හරිද? ඒක නිකන් වලල්ලක් වගේ ලස්සනට ඒක ඝන වෙනවා. හරිද? මෙන්න මේ ලිපිඩමය සුබරින් වලින් ඝන වූ පටියක් ආකාරයට තියෙන මේක අපි හඳුන්වනවා කැස්පාර් පටිය කියලා කියනවා. හරිද? දැන් කැස්පාර් පටිය නොතන දැන් අපිට අලුත් වචනයක් ඉගෙන ගන්න තියෙනවා. මේ කැස්පාර් පටිය හදන නිසා අපි මෙහෙම එකක් කියනවා. ඉමගින් සනාල සිලින්ඩරයේ ඇපෝප්ලාස්ටය හා බාහිකයේ ඇපෝප්ලාස්ටින් වෙන් කරනවායි කියලා. ඔන්න වචනයක් කියනවා. මොකක්ද මේ ඇපෝප්ලාස්ටය කියන එක? හරිද? ඇපෝප්ලාස්ටය කියලා කියන්නේ පුතේ ඇපෝප්ලාස්ටයේදී සෛල බිත්තිවල තියෙනවනේ නිදහස් අවකාශ. අන්න ඒවයි මේ සෛලම වාහිනී කියන අජීවී මේ සෛලවල තියෙන අජීවි කුහරේ තියෙනවානේ. ඔන්න ඔය දෙක තමයි ඇපෝප්ලාස්ටියට ඇති. වාහිනී හා වාහකාභවල තියෙන මේ අජීවි කුහරයයි සෛල බිත්තිවල තියෙන සෙලියුලෝස් අතරේ තියෙන මේ නිදහස් විශ් අවකාශය. ඔන්න ඕවගෙන් ජල ගමන තමයි අපි හඳුන්වන්නේ ඇපෝප්ලාස්ට් පතේ කියලා. හරිද? එතකොට මේ අන්තස්චර්මයේ තියෙන මේ සුබෙරිනී භූත කැස්පාර්පටි පිහිටීම නිසා අපි කියනවා සනාල සිලින්ඩරයේ ඇපෝප්ලාස්ටය එවගීම මේ බාහිකයේ ඇපෝප්ලාස්ටින් වින් කරයි කියලා කියනවා. හරි. ඉතින් ඊළඟට අපි බලමු මේ පරිණත ඔය ලපටි මුලේනේ ඔහොම දෙයක් උනේ. පරිණත මුලේ එන දෙයක් මං කියලා දෙන. ඒක මෙතෙන්ද අදාළ නැති වුණත් අපි දැනගෙන හිටියට කමන්නේ. මේ පරිණත මුලේදී මෙහෙම දෙයක් වෙනවා. අර අරිය තිරස් බිත්ති වලට අමතරව අර පාර්ශික බිත්ති කියන්නේ අර මහත බිත්ති දෙක තියෙන පැතලි බිත්ති දෙක. ඒ දෙකෙත් ඒකෙත් ඇතුළු පැත්තේ තියෙන ඒ ස්පර්ශක බිත්තියේ මුළුමලින්ම සුබරින් වලින් ඝන වෙනවා. දැන් එතකොට බලන්නකෝ ජල ගමන එන හිටිනවනේ නේද? අන්තස්චර්මී සෛල හරහා ජල ගමන එතකොට එන හිටිනවා. අන්න එතකොට සමහර සෛලවල විතරයිලු මේ විදිහට මේ ඔය ඇතුළු ස්පාර්ශික බිත්තිවල කැස්පාරියන් පටිය හැදෙන්නේ. කියන්නේ කැස්පාරියන් කියන්නේ අපි සුබරින් තැම්පත් වෙන්නේ. එතකොට සෛලම තියෙනවානේ මේ සෛලම වාහිනී වලට ඉදිරියෙන් තියෙන සෛලවල ඒ විදිහට ඇතුළු ස්පර්ශක බිත්තියේ සුබරින් තැම්පත් වෙන්නේ නැහැයි කියනවා. එන්නේ ඒ සෛල අපි හඳුන්වනවා මන් සෛල කියලා. එතකොට මේ මන් සෛලියෙත් කැස්පාර් පටිය තියෙනවා. හැබැයි ඒ හරහා අර ඇතුළු ස්පර්ශක බිත්තිය මේ ලිග්නින් වලින් සුගරින් වලින් ගණකන්නේ නැති හින්දා ජලය ගමනට බාධාවක් වෙන්නේ නැහැ කියනවා මේ අනිත් පත දෙකෙන්. හරිද? හැබැයි ඇපෝක්ලාස් පතය මේ ජල ගමනට බාධාවක් වෙනවයි කියලා කියනවා. හරිද? එහෙනම් අපි බලමු මේ අන්තස්සාරණයේ සෛලවල තියෙන ප්‍රධාන කාර්යභාරය මොකක්ද කියලා. දැන් පිහිටීම දන්නවා, ඒකේ හැඩ වැඩේ දන්නවා නේද? කෘත්‍ය තමයි යාන්ත්‍රික ආරක්ෂාවක් සිද්ධ කරනවා. මොකද මේක සුබරින් වලින් ගණකම් වෙච්ච පටියක් වගේ තියෙන නිසා යාන්ත්‍රික ආරක්ෂාව සිද්ධ වෙනවා. ඒ වගේම මෙන්න මේ කැස්පාරියන් පටිය හරහා තෝරා බේරාගෙන තමයි කනිජ අයන ඕක තුලට ඇතුළු කරගන්නේ. අපි කියනවා කනිජ අයනවල වරණීය පාලනයක් සිද්ධ කරනවා කියලා. හරිද? ඕක තමයි කැස්පාර් පටිය විශේෂ ලක්ෂණ. තවත් දේවල් තියෙනවා, අපි දැනට මේ ටික ඉගෙන ගන්න. හරි. එහෙනම් අපි අපචර්මය ඉගෙන ගත්තා, බාහික ඉගෙන ගත්තා, අන්තස්චර්මය ඉගෙන ගත්තා. දැන් අපි ඊළඟට ගමු බලන්න අන්තස්චර්මයේ ඇතුළතින් තියෙනවා සෛලස්තර කීපයකින් හැදිලා තියෙන පරිචක්‍රය කියන පටක ස්තරය හැදිලා තියෙන. හැබැයි ස්තර ය කියන්නේ අපි නේද අන්තස්චර්මයේ ඇතුළතින් සෛලස්තර දෙක තුනකින් හැදිලා තියෙන. හරිද? ජීවි අඛණ්ඩ පරිචක්‍රයක් දක්ින්න පුළුවන් කියනවා. දැන් අන්තස්චර්මයත් අපි කිව්වේ අඛණ්ඩ ස්තරයක් කියලා කියනවා. අඛණ්ඩ තනි සෛල ස්තරයක්. මෙතෙන්දී කියන්නේ ජීවි මුදුස්තර සෛල දෙක තුනකින් හැදුණු ජීවි අඛණ්ඩ පරිචක්‍රයක් ඇත කියනවා මූලෙයි. හරිද? එතකොට මේ පරිචක්‍රයේ සෛල වලත් අන්තර් සෛලී අවකාශය බොහෝ දුරටම දකින්න හම්බ වෙන්නේ නැහැ. මුදුස්තර සෛල උනත් මේවා ඉතා ළඟින් 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 ඇහිලා තියෙනවා. දැන් මෙතන මුල් දෙකේ චූටි වෙනසක් මං කියලා දෙනවා. හරිද? දැන් මුලක පරිචක්‍රය ගැන කතා කරගුවාම ද්විබීජපත්‍රී එකබීජපත්‍රී කියලා වර්ග දෙකක් තියෙනවනේ මුල් වලට. ඒක දැන් මම මේ කියන එක අදාළ වෙන්නේ ද්විබීජපත්‍රී මුලට. හරිද? මේ ද්විබීජපත්‍රී මුලේ තියෙන පරිචක්‍රය අනිවාර්යම මුදුස්තර සෛල වලින් හැදෙන්න ඕනේ. අපි ඒක කියන්නේ අනිවාර්ය මුදුස්තරයි කියලා. ඇයි මේ අනිවාර්ය මුදුස්තර සෛල වලින් හැදෙන්න ඕනි කියලා කියන්නේ? මේ ද්විබීජපත්‍රී සෛල අනිවාර්ය මුදුස්තර සෛල වලින් හැදෙන්න ඕනි කියලා කියන්නේ මෙන්න මේකෙන් තමයි අපි දන්නව නේද මේ ද්විබීජපත්‍රී මුල් පද්ධතිය ගැන. ඔගොල්ලෝ චූටි කාලේ ඉඳන් ඉගෙන ගත්තොත් මේ මුල් පද්ධතිය අපි හඳුන්වන්නේ මුදුන් මුලක් හා පාර්ශික මුල් ඇත කියලා. නේද? මුදුන් මුලකුයි පාර්ශික මුල් ඇත කියන්නේ. අපි ඒක බීජපත්‍රී නම් කියන්නේ තන්තු මුල් තියෙනවා කියන්නේ. හරිද? මෙන්න මේ ද්විබීජපත්‍රී මුලේ මුදුන් මුලෙන් හටගන්න පාර්ශික මුල් තියෙනවානේ. මේ පාර්ශික මුල හටගන්නේ කොහෙන්ද? පරිචක්‍රයේ තියෙන මුදුස්තර සෛල විභාජක හැකියාව ලබා ගන්න. හරිද? එතකොට පරිචක්‍රය තියෙන්නේ මුලක ඇතුළතින්නේ. එහෙනම් ඇතුළතින් තමයි මේ සම්භවය වෙන්නේ පාර්ශික මුල. ඉතින් අපි කියනවා පාර්ශික මුලක් අන්තර්ජන්‍ය සම්භවයක් ලබයි කියලා කියනවා. හරිද? හැබැයි කඳක් එහෙම නෙක අත්තක් එහෙම නෙවෙයි. අත්තක් අපි කතා කරන්නේ බහිර්ජන්‍ය සම්භවයක්. ඔයගොල්ලොන්ට මං ඇහුවොත් එහෙම අත්තක් කඩන්නද ලේසි මුලක් කඩන්නද ලේසි කිය. ඈ අත්තක් පොඩ්ඩක් මෙහෙම තද කරලා අපි ඇද්දා නිකම්ම කැඩිලා ඉන්නේ. හරිද? හැබැයි මුලක් එහෙම නෙවෙයි. මොකද මුලක තියෙන අන්තර්ජන්‍ය සම්භවය. මොකද්ද මේ කියන්නේ අන්තර්ජන්‍ය සම්භවයක් කියලා කියන්නේ මුලේ පාර්ශික මුල පරිචක්‍රීය සෛලවල විභාජන හැකියාවෙන් එන්නේ. ඔන්න ඔය හැකියාව ඒක බීජපත්‍ර ශාකවල මේ පරිචක්‍රීයට නෑ. ඔන්න පොඩි වෙනසක් දැන් කියවුණා. අනිත් ඒවා සමානයි. මෙතෙක් කල් කතා කරපු සේරම දෙන්නගේ සමානතාව පිට කතා කරේ. නමුත් ඒක බීජපත්‍රී මුලට මුලේ පරිචක්‍රීයට විභාජන හැකියාවක් දකින්න හම්බ වෙන්නේ නැහැ කියනවා. ද්විබීජපත්‍රී මුලට තමයි විභාජන හැකියාව තියෙන්නේ. ඒ විභාජන හැකියාවෙන් පාර්ශික මුල් විකසණය වෙනවා. ඉඳ අනිවාර්යෙන්ම පරිචක්‍රීය කියන එක මුදුස්තර සෛල වලින් හැදෙන්න ඕනේ කියලා. ඊට අමතරව තවත් එකක් තියෙනවා මේ ද්විබීජපත්‍රී මුලේ පරිචක්‍රය මුදුස්තර වෙන්න හේතු. මොකක්ද ඒ හේතු කියලා බලමු. මෙන්න මේකෙන් තමයි අපි දන්නවනේ අපි මේ දැන් ඊළඟට ඉගෙන ගන්න යනවා කඳක් කොහොමද මහත් වෙන්නේ මුලක් කොහොමද මහත් වෙන්නේ කියන ද්විතීක වර්ධනයක් සිද්ධ වෙන්නේ කියලා. අන්න ද්විතීක වර්ධනයේදී විභාජක පටක තනන්න ඕනි. දෙවනුවට විභාජක පටක තනන්න ඕනි. ඒ විභාජක පටකේ අපි හඳුන්වන්නේ වල්ක කැම්බියම්. හරිද? එහෙනම් මෙන්න මේ මුලේ වර්ග වල්ක කැම්බියම ඇතිවන්නේ ද්විබීජපත්‍රී මුලේ වර්ග කැම්බියම ඇතිවන්නේ පරිචක්‍රීය සෛලවල බාහිර ස්තරයෙන් කියලා අපි කියන්නේ. එහෙනම් බලන්නකෝ විභාජක හැකියාව ගන්න නම් ඒක මුදුස්තර සෛලයක් වෙන්න ඕනේ නේද? එහෙනම් ඔන්න ඒකයි ද්විබීජපත්‍රී මුලේ පරිචක්‍රීය මුදුස්තර විය යුතු වෙන්න හේතු දෙකක් ඔයි මං කිව්වේ. හරිද? එකක් තමයි පාර්ශික මුල් විකසණය වෙනවා. අනිත් එක තමයි මුලේ වල්ක කැම්බියම හදලා ඒක ද්විතීක වර්ධනයේට දායක වෙන නිසා කියලා කියනවා. හරිද? ඔබ තමයි ප්‍රධානම හේතු දෙක. ඊට අමතරව ඔය අරිය ජල පරිවහනයටත් වැදගත් වෙනවා. මොකද්ද මේ අරිය ජල පරිවහනයක් කියලා කියන්නේ? අරිය ජල පරිවහනයක් කියන්නේ පාංශු ද්‍රාවණයෙන් උරා ගන්නා වතුර ටික, ජලය හා ඛනිජ ටික ගෙනියන්න ඕනේ මුලේ සෛලම වාහිනී දක්වා. ඔහොම ගෙනියනකොට පරිචක්‍රය හරහා යන්න ඕනි. නේද? අනේ ඉන්න අපි මේ අරිය ජල පරිවහනෙට වැදගත් වෙනවා කියලා කියනවා පරිචක්‍රය. හරිද? ඒක තමයි පරිචක්‍රයේ කාර්යභාරය කතා කරන්නේ. දැන් අපි ඊළඟට බලමු. ඔ දැන් එහෙනම් මේ කිව සියලුම පටක ඒක බීජ ද්විබීජපත්‍රී වලට බොහෝ දුරටම සමානතාවයක් ගැන අපි කතා කරමු.